మే సెప్టెంబర్ మాసే జైవ వివిధత్వ పిలిబంద కథా కరణ మాసే లెస్టై ఆస్ట్రేలియా అవతులు నాం కల తిబెన్ని ఇతిన్ మే పరిసరే జీవత్వన తవత్ ఎక్ జీవి కొట్టా శాక్ లెసట అత్తనమ మే మనుష్యన్ హరిట అభివత్ ఎకతు వెనో మే పరిసరేటమ ఇతిన్ ఎనిసామ మే జైవ వివిధత్వ పిలిబంద అపి అద కథా బహ కరణ తీరనే కల అపి వెడసటహనిన్ ఇతిన్ మే కథా బహట అపిత్ సమగ దన్ ఎకతు వన్నే అడ్లేడ్ విశ్వవిద్యాలయ పరిశకే క్లస కటితు కల శ్రీలంక వేరాజరాజ విశ్వవిద్యాలయ కతికాచార్య ఆచార్య కనిష్క ఉకువల కనిష్క పియోబ మూలిన్ ఐబోన్ కేల పిలిగన
ජෛව
විවිධත්වය කියලා හඳුන්වන්නේ කොමක්ද කියන කාරණේ සමගින්
ජෛව විවිධත්වය කියලා බොහොම සරලව කිව්වොත් චරිත ජෛව විවිධත්වය කියන්නේ ජීවීන් අතර ඇති විවිධත්වය සහ විෂමතාවය දැන් මේකත් මම පොඩි කෙටියෙන් කිව්වොත් මේක ලෝක සිටින සුඩාම ජීවීන් කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ සිට ලෝසිස් විශාලම ජීවියා අතර තියෙන විශාලම ජීවිතය කියන්නේ නිල් තල්මසා ඔක්කොම මේකට ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම ඇල්ගේ අපේ ඇසට නොපෙනෙන තරම් කුඩා ඇල්ගේ සිට ලෝකයේ තියෙන විශාලම ගහ කැලිෆෝනියා රෙඩ්වුඩ් වගේ ශාකත් මේකට ඇතුළු වෙනවා. මේක ලොකු පරාසයක්. මේක ඇතුලේ කොටස් තුනක් තියෙනවා. ඒ ජෛව විවිධත්වය අපි කොටස් තුනකට බෙදලා තිනවා. ඒක තමයි ජීවීන් අතර විවිධත්වය. එහෙම නැත්නම් විශේෂ විවිධත්වය. මේකෙවි කියන්නේ මේ අපි අතර එක එක තියෙන විශේෂ ජීවි ලෝකෙ ඉන්න ජීවි ඔක්කොම අපි ගත්තොත් ඒ විශේෂ අතර වෙනස්කම් ඊට පස්සේ තව එකක් තියෙනවා ඒ කියන්නේ පරිසර පද්ධති විවිධත්වය පරිසර පද්ධති විවිධත්වය කියන්නේ එක එක පරිසර පද්ධති අපි උදාහරණයකට ගත්තොත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති බොහොමයක් තියෙනවා ජලජ පරිසර පද්ධති ගොඩබිම් පරිසර පද්ධති ජලජ පරිසර පද්ධතිම වර්ග 10ක් තියෙනවා ගොඩබිමත් වර්ග 12ක් තියෙනවා එතන ඔස්ට්‍රේලියාවේ බෞද්ධික බෞද්ධික පරිසර පද්ධති හතක් විතර තියෙනවා මේ හුඟාක් මේ විවිධත්වයක් තියෙනවා ඒ වගේම අන්තිම කොටස තමයි ජීවිගත්තේ ජාන විවිධත්වය එහෙම නැත්නම් ජෙනටික් ඩයිවර්සිටි කියලා කියන එක. ඇත්තට මේකේ අපි කතා කරනකොට එක විශේෂයක තියෙන ජාන විවිධත්වය. ඒ කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍යවල විවිධත්වය ගැන තමයි අපි කතා කරන්නේ ජාන විවිධත්වයේදී. ඒත් මේක තමයි අපි ජීවිගත්තේ ගැන කතා කරද්දී කතා කරන කොටස් තුන.
කනිෂ්ක දැන් ලෝකයේ ජෛව විවිධත්වය ගැන කතා කරනකොට අපිට විවිධ ගැටලු පිළිබඳව අහන්න ලැබෙනවා. අපි මේ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්ද?
එක් ගැටලුවක් තමයි අපි ජෛව විවිධත්වය ගැන හරිම අවබෝධයක් නැතිකම. ඒකට හේතු වෙලා තියෙන්නේ දැන් අපි කියමු අපේ ලෝකයේ තියෙන අපි ජෛව විවිධත්වය හරියටම සක්‍රිය කරලා නැහැ. ජීවීන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා අපි හරියටම දන්නේ නැහැ. මොකද මේකට හේතුව දැන් අපි ජීවීන් වර්ග මිලියන 1.2ක් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ ජීවීන් ලෙසිත ලොකුම ශීරපායින් පුෂ්ඨවංශිකයන් වෙනකන් අපි මිලියන 2ක් තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒනකොට දැන් 2011දී විද්‍යාඥයන් කිරිසක් විසින් තක්සේරුවක් කරා. ඒ කියන්නේ තව අනාගතයේදී අපි තව අපේ ගවේෂණ වැඩි කරොත් තව ජීවීන් කොච්චර ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒ තක්සේරුව අනුව අපිට පෙනියනවා තව මිලියන මේ පෘථුවේ අපේ පෘථුවේ ජීවීන් මිලියන 8.7ක් පමණ හොයාගන්න සිටිනවා කියලා දැනට තක්සේරු කරලා තියෙනවා. ජීවීන්ගෙන් අපි දැනට දන්නේ 9%ක් පමණ. ඒ කියන්නේ 91%ක්ම අපි තාම විද්‍යාත්මකව හොයාගන්න නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කරලා නැහැ. ඒක හරිම ප්‍රශ්නයක්. එකක් අපිට මුදල් මදි. එහෙම නැත්නම් අපි මේ පෘථුවේ තියෙන හැම බිම් අඟලක්ම අපිට ගවේෂණය කරන්න තාම හැකියාවක් නැහැ. එකක් තමයි මුහුදු පතුලේ ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්න හොයාගන්න. ඉතින් ඒවා තමයි ඇත්තම තියෙන ප්‍රශ්න.
ඒ වගේම මම හිතන්නේ කනිෂ්ක අපිට නිතර මහන් ලැබෙන දෙයක් තමයි මේ පරිසර විද්‍යාව සහ ජෛව විවිධත්වය ගැන කතා කරනකොට මිනිස් ක්‍රියාකාරකම් නිසා අපතරම් දුරට ලෝකයේ ජෛව විවිධත්වයට බලපෑම් සිද්ධ වෙනවාද කියන කාරණේ. ඉතින් අපි ඒ තර්ජන පිළිබඳවත් කතා බහ කරන්න කැමතියි.
තර්ජන බොහොමයක් තියෙනවා. අපි මේ තර්ජන විවිධ පරාසෙන් එහෙම කොට්ටාශ වලට අපි බෙදලා තියෙනවා. ඒ කොට්ටාශ වලින් වැඩිපුරම තර්ජනයක් ජෛව විවිධත්වයට ඇති වෙලා තියෙන්නේ ස්වභාවික පරිසර පද්ධති විනාශ කිරීම. දැන් මේකට හේතුව මිනිසා. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ස්වභාවික පරිසරය විනාශ වෙනවා. එහෙම නැත්නම් මේකට අපි කියන්නේ හැබිටට් ඩිස්ට්‍රක්ෂන් කියලා. අද අපි උදාහරණයකට ගත්තොත් දැන් ශ්‍රී ලංකාවේ 1900 වෙනකොට අපේ වන ගහනේ 70%ක්. නමුත් 2000 ගණන් දැන් කාලෙක වෙද්දී අපිට ඒ පරිසර පද්ධතියේ 22% ඉතුරු වෙලා තියෙනවා. දැන් මේකට හේතු වෙලා තියෙන්නේ වගාවන් සඳහා එලි කිරීම, මිනිස් වාසස්ථාන සඳහා එලි කිරීම, ඒ වගේම විවිධ හේතු නිසා වනාන්තර ගැන අපි දැවමේ අවශ්‍යතාවයන් නිසා අපි ශාක විනාශ කරනවා, වන පරිසර පද්ධති විනාශ කරනවා. මේක තමයි ප්‍රධානම හේතුව ජෛව විවිධත්වය නැතිවීමට. අනිත් එක තමයි මිනිසා විසින් අපි ඒ පරිසර පද්ධතියේ දේශීය නොවන විශේෂ සත්ව සහ ශාක විශේෂ අපි අපේ අවශ්‍යතාවයන් සඳහා අපි ඒවට නිදහස් කරලා තියෙනවා. මේකට කියන්නේ අපි ඒලියන් ඉන්වේසිව් ස්පීෂීස් කියලා. දැන් මේක මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා මත තමයි සිද්ධ වෙන්නේ. ඒකේ මිනිසාගේ ප්‍රයෝජන සඳහා මේ සත්වයින් අපි ඒ පරිසර පද්ධතියට නිදහස් කරනවා. එතකොට මේ ජීවීන් ඒ පරිසර පද්ධතියේ ස්වභාවික ජීවීන් ලෙස ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගෙම ඒගොල්ලන්ගෙම ගහණය වැඩි කරගෙන. දැන් මේකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ දේශීය සත්තුන්ට මේ ජීවීන් බලපෑම් එල්ල කරන එක. දැන් අපි උදාහරණ ගත්තොත් අපේ ශ්‍රී ලංකාවේ තියෙන සල්මිනියා සහ ගඳපාන ශාක ඒ ස්වභාවික පද්ධති වලට ලොකු තර්ජනයක් එල්ල කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ හොඳින්ම දන්නා කරුණක් තමයි මේ කේන්ටෝඩ්. ඒ කේන්ටෝඩ් නිසා ඒ ස්වභාවික සත්වයින්ද ස්වභාවික වෙසෙන සත්වයින්ද ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම රෙඩ් ෆොක්ස් කියන්නේ නර්යා, යුරෝපියන් රැබිට්, යුරෝපියන් හාවා, යුරෝපියන් රැබිට් වගේ සත්තු නිසා ඒ ඔස්ට්‍රේලියාවේ සිටින හුඟක් සත්තුන්ට දේශීය සත්තුන්ට ගොඩාක් බලපෑම් එල්ල වෙලා තියෙනවා ජීවිතය සඳහා. දැන් මේගොල්ලන්ගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේගොල්ලෝ ස්වභාවික පරිසර පද්ධති වෙනස් කරනවා. ඒ වගේම දේශීය සත්තු සමග තරඟ වදිනවා. ඊළඟ තර්ජනය තමයි පමණ ඉක්මවා පරිහරණය කිරීම. එහෙම නැත්නම් ඕ එක්ස්ප්ලොයිටේෂන්. දැන් මේ වගේ මේ වෙලා තියෙන්නේ යම් කිසි ස්වභාවික සම්පත්තක් අපි අපගේ අවශ්‍යතාවය සඳහා පමණ ඉක්මවා පරිහරණය කරනවා. මේකට හොඳම උදාහරණ තමයි මේ ලෝකේ හැමතැනම සිද්ධ වෙන දෙයක් තමයි මත්ස්‍ය සම්පත. මත්ස්‍ය සම්පත දැන් මිනිසාගේ අවශ්‍යතාවය නිසා හැමතැනම වගේ අධික ලෙස මතුන් අල්ලා ගැනීම නිසා මත් සම්පතට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. දැන් දන්නා විදිහට මේ ලෝකේ තියෙන හැම තැනකම මත්ස්‍ය සම්පත් වලින් 25% පමණ ඉක්මවා දැන් පරිහරණය කරලා තියෙනවා. දැන් මේක තිරසාර ලෙස පරිහරණය කරන්න අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපි දිගින් දිගටම මේක කරොත් මේ ලෝකයේ තියෙන මත්ස්‍ය සම්පත ඉක්මනින්ම හීන වෙලා යන්න පුළුවන්. මේක එක් හේතුවක් අපේ ලෝකයේ තියෙන ජෛව විවිධත්වයේ නැතිවීමට. ඊළඟ කාරණය තමයි ජෛව විවිධත්වයට බලපාන දේශගුණික විපර්යාස. දැන් මේ දේශගුණික විපර්යාස ඇති වෙලා තියෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම, ඒ වගේම වනාන්තර විනාශ කිරීම නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම, ඒ වගේ ප්‍රශ්න නිසා දේශගුණික විපර්යාස ගොඩක් සිදු වෙමින් දැන් පවතිනවා. හොඳම දේ තමයි අපි ඉතාමත් හොඳින්ම දන්න දේ තමයි පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම. ඒ කියන්නේ නැත්තම් ග්ලෝබල් වෝමින් කියන සංසිද්ධිය. දැනට දන්න හොඳම කරුණ තමයි මේ 2016 වසරේදී ඔස්ට්‍රේලියාවේ මේ මුළු ලෝකේම වවා කියවුණා කොරල් ග්‍රේට් බැරියර් කොරල් රීෆ් එකේ ග්‍රේට් බැරියර් පරේ මේ කොරල් බ්ලීචින් කියන සංසිද්ධිය නිසා මේ කොරල් වල ජීවත් වෙන ජීවියා විනාශ වෙනවා. ඒ ජීවියා විනාශ වීමෙන් මේ කොරල් පරේ තියෙන කොරල් පරයම විනාශ වෙලා යන්න පටන් ගන්නවා. දැන් මේකෙන් අපිට පෙනී යනවා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක්. එහෙම නැත්නම් කෙලින්ම බලපානවා අපගේ මේ කොරල් රීෆ්. එහෙම නැත්නම් කොරල් පරයන් විනාශ වීම සඳහා
මේ මාසය තුළ ඇත්තටම ඔස්ට්‍රේලියාව තුළ මේ ජෛව විවිධත්වය පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම සාමාන්‍ය ජනයා කොහොමද ජෛව විවිධත්වය රැක ගැනීමට උදව් කරන්න ඕන කියන කාරණය පිළිබඳවත් කතා බහ වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට උපදෙසක් දෙන්න පුළුවන් අපිට?
ඔව්, අපිට අපගේ එදිනදා ජීවිතයේ කරන ක්‍රියාකාරකම් වලින් ඇත්තටම ජෛව විවිධත්වයට බලපෑම, හානිකර බලපෑම ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒ වගේම අපි කරන දේවල් වලින් ජ෈ව විවිධත්වයට හොඳක්, එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ට එන්කරේජ්මන්ට් එකක් වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම හිතුවොත් අපේ නිවසේ බලශක්ති හානිය අඩු කරගන්න අපි ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඒක තමයි එකක් තමයි එදිනෙදා තියෙන පාවිච්චි නොකර විදුලි මුගුල් නිවා දැමීම, ඒ වගේම අධික ලෙස උණු වතුර පාවිච්චි කිරීම අඩු කිරීම, ඒ වගේ සුළු දේවල්. ඊළඟ එක තමයි නිවසේ අපද්‍රව්‍ය හදන ප්‍රමාණය අඩු කරන්නේ. දැන් ඔස්ට්‍රේලියාවේ මේක ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා එක ගෙදරකට අපද්‍රව්‍ය දමන්න බින්ස් තුනක්, එහෙම නැත්නම් බඳුන් තුනක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ රීසයිකල් කරන්න, එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කරන්න, ඒ වගේම කොම්පෝස්ට් දිරායන අපද්‍රව්‍ය දාන්න වෙනම බඳුනක් දීලා තියෙනවා. ඉතින් මේවා දීලා තියෙන නිසා අපි ඒවා මනාව නිසි ලෙස පාවිච්චි කරන්න ඕනේ. ඔස්ට්‍රේලියාවේ මේක හොඳින් සිදු වෙන බව මට හොඳට පෙනී ගිහින් තියෙනවා. ඒක නිසා ඒක දිගටම කරගෙන යන්න කියලා තමයි මම කියා සිටින්නේ. ඊළඟට තමයි අපි අපගේ ආහාර ද්‍රව්‍ය අපි මිලදී ගන්න. හුඟක් අපි මේක මිනිස්සු හුඟක් බලන්නේ නැහැ. තිරසාර ලෙස උපයා ගන්නා ලද ආහාර පාවිච්චි කිරීම, එහෙම නැත්නම් අනුභව කිරීම. දැන් මේ කියන්නේ අපි මේව හුඟක් ඒ ආහාර හදන තැන්වල, එහෙම නැත්නම් ඒ ඇසුරුමේදී මේක ගහලා තිනවා. තිරසාර ලෙස නිෂ්පාදනය කරන ලද ආහාර අපි ඒ ඇසුරු මේ මේවා දැනුම් දීලා තියෙනවා. අපේ එදිනෙදා ජීවිතේ අපි පරිහරණය කරන්න පෙර අපි මේවා ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් අපි ඒක කරන්නේ ජෛව විද්‍යාවේ මනා සේවයක්.
ඔව් කනිෂ්ක එහෙමනම් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි චරිතා මට මේ අවස්ථාව ලබා දුන්න එක.